ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්.
කොරෝනා රෝග තත්වයේ හින්දා මේ වෛරස් රෝග පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය වැඩි, ඒ පිළිබඳව සිදුවන කතාබහ වැඩි. දැන් මේ ඔස්ට්‍රේලියාවට එළඹිලා තියෙන්නේ ශීත ඍතුවනේ. ඉතින් ශීත ඍතුවේදී කතාබහ වෙන තවත් වෛරස් රෝගී තත්වයක් පිළිබඳවයි අද මේ අපි අවධානය යොමු කරන්න සූදානම්ව සිටින්නේ. විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු පුද්ගලයන්ට මේ ශීත ඍතුවේදී මේ වෛරස් රෝගයේ තියෙන බලපෑම සහ අවධානම තරමක් දුරට වැඩි. ඒ තමයි පැපොල. එසේත් නොමැතිනම් චිකන් පොක්ස් කියලා අපි කියන්නේ. මේ ශීත කාලයේදී මේ පැපොල රෝගී තත්වයේ අවධානම සංක්‍රමණික ජනතාවට විශේෂයෙන්ම වැඩිවිය හැකි තත්වයක් තියෙන නිසා ඒ පිළිබඳව කතාබහ කරන්න දැන් සූදානමින් සිටිනවා බ්‍රිස්බේන් නුවරින් වෛද්‍ය ගිහාන් ගුණවර්ධන මහතා. වෛද්‍යතුමනි, අපි මුලින්ම සැකහැර දැනගනිමුද පැපොල කියලා කියන්නේ මොන වගේ රෝගයක්ද කියලා?
පැපොල කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා බොහොම ඉස්සර කාලේ ඉඳන් පවතින රෝගී තත්වයක් අපේ සමාජයේ අපේ මිනිසුන්ට වැළඳෙන. ඒක ඇති වෙන්නේ වැරිසෙල්ලා ජොස්ට කියන වෛරසය නිසා. ඉතින් ඇත්තටම මේකේ අපි දැනගන්න ඕන ප්‍රධානම කාරණය තමයි පැපොල වෛරසය අපේ ශරීරයට ඇතුළු වෙන්නේ වාතය නැත්නම් අපි හුස්ම ගන්න වාතය හරහා. ඉතින් එම නිසා මේකට අපි කියනවා එයාබෝන්, එහෙම නැත්නම් ඩ්‍රොප්ලට් ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ රෝගියෙක් කිවිසෙන, කහින, ඒ වගේ ඕනෑම අවස්ථාවකදී ඒ ශරීරයෙන් නිකුත් වෙන බිඳිති හරහා තමයි ප්‍රධාන වශයෙන්ම මේක අපේ ශරීරයට ඇතුළු වෙන්නේ. සහ දෙවෙනි එක තමයි රෝගියෙකුගේ සිරුරේ ඇති ශ්‍රාවයන්, ඒ කියන්නේ ඒකෙදි දියපත්ත ඇති වගේ බිබිලි ඇති වෙනවා, ඒකෙන් ඇති වෙන ශ්‍රාවයන් අපේ ශරීරයේ ගෑවුනොත් අපිට මේක වැළඳෙන්න පුළුවන්. ඉතින් ඒකෙහිඳ මේක ප්‍රධාන වශයෙන් අපි සලකන්නේ ශ්වසන මාර්ගයේ ආශ්‍රිත රෝග තත්ත්වයක් හැටියට. ඉතින් මේකෙදි ඊළඟට අපි දැනගන්න ඕන ප්‍රධානම කාරණයක් තමයි මේකේ රෝග ලක්ෂණ පහළ වෙන්න කලින්ම මේක තව කෙනෙකුට බෝ වෙන්නට පුළුවන්. මේකේ ඒක තමයි තියෙන භයානකකම. බොහෝ වෛරස් රෝග වගේම පැපොලත් යම් කෙනෙකුට පැපොල රෝග ලක්ෂණ පහළ වෙන්න කලින් මේක තව කෙනෙකුට බෝ වෙන්නට පුළුවන්.
හොඳයි, එහෙනම් මේ පැපොල රෝගයටම ආවේණික වුණ රෝග ලක්ෂණ මොනවද කියලාත් අපි සැකහර දැනගනිමුද වෛද්‍යතුමනි?
ඔව්, පැපොල කියන්නේ වෛරස් ආසාදනයක්. එම නිසා වෛරස් ආසාදන වලට සාමාන්‍යයෙන් නැති වෙන උණ හැඟපත වේදනාව විදිහට තමයි මේ පැපොල පටන් ගන්නෙ. නමුත් මේකේ තියෙන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි සමේ ඇතිවන රතුපාට බිබිලි වශයෙන් පටන් අරගෙන පසුව ඒක දියපත්ත බවට පත්වී ඒවා පුපුරලා හෝ නැතුව හෝ දින 7ත් 10ත් අතර කාලයක් ඇතුළත ඒවා වියලිලා ගිහිල්ලා රෝගය ඉබේම සුව වෙනවා. ඒක තමයි අපිට අපේ තියෙන ප්‍රධානම රෝග ලක්ෂණ වෙන්නේ. නම් මේකෙදි අපි දැනගන්න ඕන එකක් තමයි මේ පැපොල රෝගය බොහොම අර කලින් කිව්ව වගේ වාතය හරහා බෝ වෙන හින්දා තව කෙනෙකුට බෝ වෙන්න බොහොම පහසුයි. ඉතින් එම නිසා ඒකෙදි අපිට රෝග ලක්ෂණ ඇති වෙනකොටම අපි දැනගන්න ඕන අපේ පවුලේ වෛද්‍යවරයා හම්බෙලා මේකේ රෝග විනිශ්චයක් ලබා ගන්න පුළුවන්ද කියලා.
ඔව්, අපි දන්නවා මේක කුඩා වැඩිහිටි කියන ભેදයකින් තොරව වැළඳෙන රෝගී තත්වයක්. ඉතාමත්ම වැඩිහිටි වයසේදී පවා මේ පැපොල රෝගියට යම් කිව් බඳුන් විය හැකි. නමුත් ඇත්තටම මේ පැපොල වැළඳෙන්න වැඩි අවධානමක් තියෙන්නේ කොයි වගේ කාණ්ඩයකටද?
විශේෂයෙන්ම දැන් පැපොල රෝගියට ප්‍රතිශක්තිකරණය ලබාගත් නැති කෙනෙකුට තමයි වැඩිපුරම පැපොල රෝගිය වැළඳෙන්නට ඉඩකඩ තිබෙන්නේ. ඒත් එක්කම අපි කාට හරි පැපොල රෝගිය පොඩි කාලේදී හෝ කොයි හරි කාලයක වැළඳිලා තියෙනවා නම් ඒ කට්ටියට දෙවෙනි වතාවට පැපොල හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඉතින් එම නිසා කාට හරි කලින් පැපොල වැළඳිලා නැත්නම් සහ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගෙන නැති අයට තමයි මේ පැපොල රෝගය වැළඳෙන්නට වඩාත්ම ඉඩකඩ තිබෙන්නේ. ඒ අතරින් විශේෂත්ම කොටස් කීපයක් සිටිනවා. විශේෂයෙන්ම අත දරුවන්, ඉපදුණු ගමන්ම ඉතාම කුඩා අත දරුවන්, ඒ කියන්නේ පැපොල එන්නත ලබා ගන්නට පෙර අත දරුවන්ට ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම අඩුයි. ඉතින් එතකොට ඒ වගේ කෙනෙකුට අත දරුවෙකුට පැපොල වැළඳෙන්නට ලොකු ඉඩකඩක් තියෙනවා. ඊළඟට වැඩිමහලු සහ වයසක අයට පැපොල වැළඳෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒත් එක්කම තව පිරිසක් සිටිනවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමයි අපේ ශරීරයේ රෝගවලට විරුද්ධව සටන් කරන ආරක්ෂක පද්ධතිය. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග, එහෙම නැත්නම් වෙනත් රෝගවලට ප්‍රතිකාර වශයෙන් ගන්න බෙහෙත් වලින් තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණව තියෙන රෝගීන්, විශේෂයෙන්ම පිළිකා රෝගීන්, එහෙම නැත්නම් වකුගඩු හෝ වෙනත් අවයවයක් බද්ධ කර එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලෙස දෙන සමහර ඖෂධවලින් ඒ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වෙනවා. ඉතින් ඒ වගේ කට්ටියටත් ඕනෑම වෛරස් රෝගයක් වගේම පැපොල හැදෙන්නට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒත් එක්කම තව විශේෂත්ම කොටසක් ඉන්නවා ගර්භිණී මව්වරුන්. ගැබිණී මව්වරුන් දරුවෙක් ලැබෙන්න දෙන අම්ම කෙනෙකුට පැපොල රෝගය වැළඳුනොත් ඒකෙන් මවට සහ ඉපදින්න සිටින දරුවාට දෙන්නටම හානි වෙන්න පුළුවන්. ඉතින් එම නිසා ඒ විශේෂ පිරිස් වලට තමයි පැපොල රෝගය හැදෙන්නට වැඩිපුර ඉඩකඩක් තිබෙන්නේ. ඒත් එක්කම අපි දැනගන්න ඕනේ මේ පැපොල රෝගය කියන එක විශේෂයෙන්ම කුඩා දරුවෙකුට මේ රෝගය වැළඳුනොත්, කියන්නේ අත දරුවෙකුට නෙමෙයි, සාමාන්‍ය කියන්නේ ගන්න අවුරුදු 5 6 ක දරුවෙකුට මේ රෝගය වැළඳුනොත් එහෙම ඒකේ එන රෝග ලක්ෂණ බොහොම අඩුයි. ඒක සමහර වෙලාවට උණක් පොඩි බිබිලි කිහිපයක් ඇති වෙලා ඒ රෝගය සනීප වෙන්න පුළුවන්. නමුත් ඒත් එක්කම ඒ දරුවාට ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රතිශක්තියක් ඇති වෙනවා නැවත වතාවක් පැපොල හැදෙන අවස්ථාව අවම වෙන්නට. නමුත් වැඩිහිටියෙකුට මේ රෝගය වැළඳුනොත් වැඩිහිටිය කියලා කියන සාමාන්‍යයෙන් හිතන්න අවුරුදු 30 40 පුද්ගලයෙකුට පැපොල වැළඳුනොත් එහෙම ඒ පුද්ගලයාට ප්‍රතිශක්තිය ඇති වෙනවා ඒකෙන්. නමුත් රෝගය ගොඩක් දරුණු වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඒ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන රෝගයක් නිසා මේකේ නියුමෝනියාව ඇති වෙන්නට පුළුවන්. ඒක ඇත්තටම ඒ තරම් දරුණු රෝගී තත්ත්වයක් පවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒත් එක්කම සුළු ප්‍රතිශක්තියකින් මේක ගිහිල්ලා මොළයට බලපාලා මොළය ප්‍රදාහයටපත් වෙලා නැත්නම් අපි කියන ඉන්ෆ්ලේම් වෙනවා කියලා එන්කෙෆලයිටිස් කියන තත්ත්වයටපත් වෙලා ඒක ඇත්තටම ඉතාමත්ම මාරාන්තික විය හැකි තත්ත්වයක්.
මේ ශීත ඍතුවේදී විශේෂයෙන්ම සංක්‍රමණික ජන ප්‍රජාවට වැඩි අවධානමක් ගෙන දෙන පැපොල රෝගී තත්ත්වය පිළිබඳවයි අද අපි අවධානය. දැන් අනිත් කාරණාව තමයි මේ පැපොල රෝගී තත්ත්වය වැඩිහිටි වයසේදී වැළඳුනොත් ඒක ටිකක් අමාරු වෙනවා කියලා තමයි අපේ සාමාන්‍යයෙන් ජන සමාජයේ තියෙන කතා බහ. ඉතින් බොහෝ දෙනෙක් මේක මේ වැඩිහිටි වයසේදී වැළඳෙනවාට ටිකක් බියක් දක්වනවා. අපි දැන් අවධානය යොමු කරමු වෛද්‍යතුමනි මේ රෝගිය වැළඳීම වළක්වා ගැනීමට අපිට මොනවද කරන්න පුළුවන් කියලා.
වළක්වා ගන්නට මුලින්ම කළ හැකි දේ තමයි අපිට පැපොල වැළඳිලා නැතිනම් විශේෂයෙන්ම පොඩි කාලෙදී අපි ඒකට ඉන්නතක් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හරහා මේ එන්නත අපි ලබාගත යුතුද නැද්ද කියලා අපිට කතා කරලා අපිට රුධිර පරීක්ෂාවක් මගින් බලන්නට පුළුවන් අපිට ඒකේ ප්‍රතිදේහ අපිට ඒ ප්‍රතිශක්තිකරණය මේ වෙනකොටත් ලැබිලාද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට සමහරවිට පොඩි කාලේ පැපොල වැළඳිලා නම් හරි සමහර වෙලාවට අපිට පැපොල නිකම්ම අර කුඩා දරුවෙක් ලෙස හැදුනා නම් එහෙම මේ උණක් වගේ හැදිලා නිකම්ම නැති වෙලා යන්න පුළුවන් හැමේ බිබිලි එන්නෙත් නැතුවම. ඉතින් එතකොට ඒක බලාගන්නට පුළුවන් රුධිර පරීක්ෂාවක් මගින්. එතකොට ඒ රුධිර පරීක්ෂාව මගින් එහෙම එකක් කරලා පැපොල වැළඳිලා නැත්නම් පැපොලට ප්‍රතිශක්තිකරණය අපේ ශරීරේ නැත්නම් එතකොට පවුලේ වෛද්‍යවරයා ළඟ එන්නතක් අපිට ලබා ගන්නට පුළුවන්. එතකොට ඒ එන්නත ලබා ගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් 90% වගේ ප්‍රතිශතයකදී පිටසකට එම ප්‍රතිශක්තිකරණය ලැබෙනවා. ඒක තමයි ප්‍රධානම එක. නමුත් වැළඳිලා හරි අපි දන්නවනම් කාට හරි පැපොල රෝගියෙක් අපි දන්න කෙනෙක් ඉන්නවනම් පැපොල වැළඳිලා තියෙනවනම් විශේෂයෙන්ම අනිකුත් අයගෙන් ඈත්ව සිටීම නැත්නම් ඐසොලේෂන් කියලා අපි කියනවා. වෙන කවුරු හරි ගොඩ පිරිසක් ඉන්න තැනකට යන්නේ නැතුව බස් එකක නැත්නම් දුම්රිය ගමන් කරන්නේ නැතුව තමන්ගේ රෝගිය සනීප වෙනකල් තමන්ගේ කාමරයට වෙලා නැත්නම් අර කන්ටැක්ට්ස් අඩුම කරලා අවම කරලා තියාගන්න පුළුවන්. ඊළඟට මම කලින් කිව්වා මේක විශේෂයෙන්ම වැළඳෙන්නේ එක්කෝ එයාබෝන් එහෙම නැත්නම් ඩ්‍රොප්ලට්ස්, ඒ කියන්නේ අපි හුස්ම ගන්න වාතය හරහා නැත්නම් අපි කිවිසනකොට නැත්නම් අප කහිනකොට වායුගෝලයට පිට වෙන බිඳිති හරහා. ඉතින් එම නිසා රෝගියෙකුට දැන් පැපොල හැදුනනම් කාට හරි ඒ පුද්ගලයාට පුළුවන් එළියට වහින ඕනෑම වෙලාවක මාස්ක් එකක් එහෙම නැත්නම් මුඛවාඩමක් පළඳින්නට. එතකොට ඒ පුද්ගලයා හුස්ම ගන්නකොට, කහිනකොට හෝ කිවිසනකොට පරිසරයට එකතුන බිඳිති ප්‍රමාණය අවම වෙනවා. ඒත් එක්කම දැන් අපි කවුරු හරි දන්න කෙනෙකුට පැපොල තියෙනවා නම් හිතන්න ගෙදර කාට හරි පැපොල හැදුනා නම් එහෙම එතකොට එයා ඒ පුද්ගලයාටත් පුළුවන් ඒ කාමරෙන් එළියට එනලාට මුඛවාඩමක් පළඳින්නට. ගෙදර ඉන්න අනික් කට්ටියටත් ඒ පුද්ගලයා එළියට එන වෙලාවට මුඛවාඩමක් පළඳින්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාගේ මුඛවාඩමෙන් එළියට ආවත් යම් බිඳිති ප්‍රමාණයක් ඒක ආවම වෙනවා අපි හුස්ම ගන්නකොට අපි මුඛවාඩමක් පළඳිනවා. ඒ දැනගත්තොත් එහෙම කාට හරි පැපොල තියෙන කෙනෙක් ගැන. ඊළඟට මම කිව්වේ අර ඒ සමේ ඇතිවන බිබිලි මගෙන් වැළඳෙන්න පුළුවන් තව කෙනෙකුට ඒක කෙලින්ම තව එක්කෙනෙක්ගේ ශරීරයේ ගෑවුනොත්. ඉතින් එම නිසා පැපොල රෝගියෙක් පාවිච්චි කරන කිසිම දෙයක් හොඳ සෝදීමට හෝ පිරිසිදු කිරීමකින් තොරව වෙන කවුරුවත් පාවිච්චි නොකරති. විශේෂයෙන්ම ඇඳුම්, තුවායවල්, කෝප්ප, පිඟන්, හැඳි ඒවා වෙන කවුරුවත් හවුලේ පරිහරණය නොකළ යුතුයි. ඉතින් ඒව තමයි ප්‍රධානම ඒවා. ඊළඟට කවුරු හරි පැපල රෝගියෙක් අපි දන්න කෙනෙක් ඉන්නවනම් විශේෂයෙන්ම අපි ඒ පුද්ගලයා එක්ක මොන හෝ සම්බන්ධයක් තියෙනවා නම් ස්පර්ශ වෙන දේවල් අඳුමක් හෝ ඒ පුද්ගලයාගේ තියෙන මොකක් හරි අපි පරිහරණය කළා නම් ඇල්ලුවා නම් අපි හොඳට සබන් හරි එහෙම නැත්නම් විෂබීජ නාශක රසායනික ද්‍රව්‍ය තියෙන ද්‍රව්‍යයක් යොදා අපිට හොඳට අත හොදන්න පුළුවන්. එතකොට අර කන්ටැක්ට් වෙලා නැත්නම් ඒ කියන්නේ ශ්‍රාවයන් අපේ ශරීරයට එන එක වළක්ව ගන්න.
එමනම් මේ සාකච්ඡාවේ අවසාන අවධානය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. මොනවද ප්‍රතිකාර විදියට අපිට කරන්න පුළුවන්?
ප්‍රතිකාර හැටියට කියන්නේ ප්‍රධාන වශයෙන්ම විවේකය, උණට වේදනාවට පැරසිටමෝල් එහෙම නැත්නම් අයිබුප්‍රොෆෙන් වගේ බෙහෙතක් පාවිච්චි කිරීම, සම කැසීම වැළැක්වීමට ක්‍රීම්ස් ලෝෂන් වර්ග පාවිච්චි කරන්න පුළුවන්, සහ ඇට්‍රිස්ක් එහෙම නැත්නම් වැඩි අවධානම් සහිත කාණ්ඩ සඳහා ඇන්ටිවෛරල්ස් ඒ කියන්නේ වෛරසයට විරුද්ධව ක්‍රියා කරන ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්.
හොඳයි, අපේ ස්තුතිය පළ වෙනවා බ්‍රිස්බේන් නුවරින් අප සමග සම්බන්ධ වුණු වෛද්‍ය ගිහාන් ගුණවර්ධන මහතාට. මේ ශීත ඍතුවේදී විශේෂයෙන්ම තවත් තර්ජනාත්මක වෛරස රෝගී තත්ත්වයක් වන පැපල රෝගයේ වැළඳීමේ අවධානම සහ ඒ වැළඳීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවයි අද අපේ අවධානය යොමු වුණේ ඔස්ට්‍රේලියාවේ මේ ශීත ඍතුවේදී.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.